Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරා. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ.
ශ්‍රී ලංකා.
Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන්විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අද 2017 වර්ෂයේ නොවැම්බර් මාසේ 10 සිකුරාදා. අද විශේෂ දවසක්. ඒකට හේතුව පස්සේ කියන්නම්. සති ගණනක නිහඬතාවයකින් පස්සේ අද අපි ඔබේ නිවහනට පිවිසෙන්නේ රසබර අරුත්බර සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන. සති 4ක් මව්බිමේ ගත කරලා අපි ගිය සඳුදා ආපහු නවසීලන්තයට ආවේ දුකෙන්. කොයිතරම් කලබලකාරී වුණත් කොයිතරම් වැස්සත් වාහන තදබදය වාහනවල හෝන් සද්ද පාර පුරා ඇවිදින මිනිස්සු කොයිතරම් කහිරි සුදුිරි තිබුණත් Taman කැමති ඕනම තැනකින් පාර මාරු වෙන මිනිස්සු හිටියා වුණත් අපේ ලංකාව දාලා එනකොට අපිට දුක හිතුණා. තවමත් හිත පිරීලා තියෙන්නේ කාන්සියෙන්. දවස දවස ගෙවිලා යනකොට ඒ ගතිය මගහැරිලා යයි කියලා හිතෙනවා. පහුගිය වාරවල ලංකාවට ගියාම දැක්කේ පුරන් වෙලා ගිය වෙල්යාය බොහොමයක්ම තිබුණේ. මේ පාර වපුරන්න සූදානම් කරලා තියනවා පේනවා. හේතුව ජනාධිපතිතුමාගේ ප්‍රකාශය. අස්වද්දපු නැති කුඹුරු රජයට පවර ගන්න බවට කළ ප්‍රකාශය කියලයි අපට හිතුණේ. පාර පුරා විසිරුණු කුණු ගොඩවල් මේ ගමන දැක්කේ කලාතුරකින්. හැම දෙනාම මාන්සි වෙලා කසල දිරන නොදිරන විදියට විතරක් නෙවෙයි ඉඳුල් ගෑවුණු හෝ අපිරිසිදු වූ කෑම දවටන වෙනම කවරයක දාලා ඉවතලන්නත් පුරුදු වෙලා තිබුණා. ලංකාවේදී කඩපිලකට සුපර් මාකට් එකකට සතුස වෙළඳ සැලකට ගොඩ වුණු හැම වෙලේම මතක් වුණේ අපි පොඩි කාලේ අපේ ගෙවල්වල තිබුණු පන් මල්ල. ඒ කාලේ ගෙදරට අවශ්‍ය කලමනා ගේන්න ගෙදර අය එළියට බැස්සේ පන් මල්ලත් අරගෙන. දැන් ඒකෙම නවීන පන්නේ රෙදි මල්ලක සබ්ස්ටිටියුට් එකක් අරගෙනයි බොහෝ දෙනෙක් බඩු ගන්න ගියේ. ඒ මලු වරක් මුදල් ගෙවීමෙන් සුපර් මාකට් වලින්ම ලබා ගන්න පුළුවන්. කලින් තිබුණට වඩා වෙනස් මාදිලියේ පොලිතින් බෑග් තිබුණා. එළවලු පළතුරු දාගන්න. බඩු කීපයක් වෙන වෙනම කිරලා එකම බෑග් එකේ දාගන්න තරම් පරිසර සංවේදී බොහෝ දෙනෙක් අපි සුපර් මාකට් වලදී දැක්කා. කලකට ඉස්සර අපේ ගම්වල හෝමගම පොල්ගස්සෝවිට සෑහෙන්න මදුරුව හිටියා. හවස් වෙනකොට ඉන්න බැරි තරම්. නමුත් මේ ගමන අපට වැඩිය මදුරුව මුණ ගැහුනේ නැහැ. වතුපිටි නිතර සුද්ධ පවිත්‍ර කළ නිසා වෙන්න ඕන මදුරු ගහණය අඩු වෙලා තිබුණා. ඉතින් තව කියන්න හුඟක් දේවල් තියෙනවා. අලිගට පේර දැක්කා ලංකාවේදී. මෙහේ අපිට ලැබෙන ඩොලර් දෙකේ අලිගට පේර ගෙඩිය වගේ නෙමෙයි විශාල අලිගට පේර ගෙඩියක් රුපියල් 50කට ගන්න පුළුවන් වුණා. ලංකාවේ අනිත් විස්තර මහින්දගෙන් අහගන්න ඉඩ තියලා අපේ වැඩසටහන ගීතයකින් ආරම්භ කරන්නයි මේ හදන්නේ. අපිට විශේෂිත වූ කෙනෙක්ගේ උපන්දිනය අදට යෙදිලා තියෙන නිසා අපි හිතුවා ඔබ සැමත් එකතු කරගෙන සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න දුර බැහැරක හිටියත්.
අයිබුවන් සුජාතා කලින් කිව්වාගේ අද අපි ඔබ හමුවන්නේ සති හතරකට පස්සේ. ඒකට හේතුව ශ්‍රී ලංකාවට නිවාඩුවට ගිහින් සිටි නිසා. නිවාඩුවක් කියවට ඇත්තටම නිවාඩුව පටන් ගත්තේ නැවත නව ශ්‍රීලන්තට ආවට පස්සේ කියලා හිතෙන්නේ. මම හිතන්නේ අපිට විතරක් නෙමෙයි මේ අසා සිටින ඔබ බොහෝ දිනකටත් හිතෙන්නේ ඇති නිවාඩුවට ලංකාවට ගිහින් ආපහු පැමිණියාම. ඒකට හේතුව මේ ලංකාවේ වරදක් නෙවෙයි. ඇත්තටම මේ කාලයකට පස්සේ යන නිසා අපි බොහෝ දෙනෙක් මේ වැඩ 1000ක් විතර කරන්න හිතාගෙන තමයි යන්නේ. හැබැයි අන්තිමට යන්තම් වැඩ 100ක් විතර කරගන්න පුළුවන් වෙනවා. ඉතින් කරන්න බැරිවිච්ච 900 ගැන හිත හිතා අවිවේකි බවකින් අපි ආපහු වෙන්නේ. ඒකයි අපිට හිතෙන්නේ සෑහෙන වෙහෙසක් වුණා. මෙහෙට ආවට පස්සේ ඉතින් ඒ 900 මෙහෙණම් කරන්න බෑනේ. ඒක නිසා විවේකයක් ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔබලා අහන ප්‍රශ්නෙට උත්තර දෙලින් ඉන්න ඕනේ. කොහොමද ලංකාව? ලංකාව හොඳයි. ටිකක් ප්‍රශ්නේ. ඉතින් ඒක තමයි ඉතින් අපේ සාමාන්‍ය පිළිතුරු. ඉතින් අද අපි මේ මේ වැඩසටහනේ ඒ සාමාන්‍ය පිළිතුරු නැතුව තරමක් ගැඹුරට ගැන හිතන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලංකාව හොඳයි. ඉතින් සියදක් වගේ වෙනසක් අපි දැක්කා. ඒක මේ මේ රජයක් විසින් කරන දේවල්ද එවද නැද්ද කියන ගැන අපි ඒතරම් බැලුවේ නැහැ. නමුත් මිනිස්සුන්ගේ විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවගේ ආකල්පවල වෙනසක් අපිට දැනුණා. ඒක අපි අහුවෙත් නැහැ, අපිට කවුරුකත් කිව්වෙත් නැහැ. නමුත් මේ ආකල්පවල වෙනසක් අපිට දැනුණා. ඉතින් මෙහිදී අපි දකින්න අපි සමහරු හුඟ දෙනෙක් අවුරුද්දකට දෙකකට පස්සේ තමයි ලංකාවට යන්නේ. ඉතින් ඒ වෙනකන් ලංකාව ගැන අපි දකින්නේ අහන්නේ මෙහෙදි කියවෙන දේවල්. ඉතින් ඒ අහන්නේ දකින්නේ පත්තර වලින්, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් අපිට ලංකාව ගැන කියවෙන දේවල්, එහෙම නැත්නම් රූපවාහිනියෙන් ලංකාව ගැන දකින දේවල්. ඒත් මේ ඒ ලංකාව එහෙ නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ එකතකින්. ඒ මොකද මෙහෙන්න මෙහිදී අහන්න ලැබෙන ලංකාව තමයි ඉතින් අද විතරක් නෙමෙයි දැන් අවුරුදු 5000 ඒ කාලේ ඉඳන් හැමදාම කියන එකක් මේ එළියට බහින්න බෑ. වාහන තදබදය, මදුරු ළඟක ඉඳන් ආවක තමයි අලුතෙන් උද්ඝෝෂණ, ඊළඟට අහස උසට ජීවන වියදම, පාරවල් වල ධන දෙයක් නැහැ. ඒ වගේ දේවල් තමයි අපි මේ මෙහිඳන් අහන්නේ. එහි ගියාමත් ඒවා පේනවා අපිට. හැබැයි ඒවා මම හිතන්නේ ලංකාවේ අපේ සහෝදර සහෝදරියන්ට, ඥාති මිත්‍රාදීන්ට ඒවා ප්‍රශ්න නෙමෙයි කියන එක තමයි මගේ නම් අදහස. ඒවා ගැන කතා කරගන්නවත් අපි දැකලා නැහැ, අහුන්නේ නැහැ මේ ගමන. අපි මේ එළියට බහින්න බැරි වාහන තදබදී කියන එක ඒක ඇත්ත තියෙනවා. ඇත්තටම යන්න බෑ අපිට. දවස් හදයක් කොළඹ පිටකොටුවේ ඉඳලා බත්තරමුල්ලට එන පය දෙකහමාරක් තුනක් විතර ගිහින් දසුත් තිබුණා. හැබැයි ඉතින් ඒක තමයි ලංකාව. ඒකට හැමෝම වගේ පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා කොහෙට ගමනක් යනවා නම් ඒ පළාතට ගමනක් යනවා නම් කලින් යනවා. ඉතින් ඒ වගේම අධිවේගී මාර්ගය තියෙනවා. අපිට යන්න වුණා දවසක් අම්බලන්ගොඩ පැත්තේ. ඉතින් අපි ගියේ හැබැයි පැය තුනක් තිබ්බේ නැහැ. අපි පැය කමාරක් විතර තියාගෙන ගියා. ගිහිල්ලා බැලුවාම අපි විනාඩි 15කට විතර කලින් ගිහිල්ලා තිබුණා. ඉතින් අන්න ඒ වගේ වෙනසක් තියෙනවා. නමුත් අපේ ජනතාවට මම හිතන්නේ ඉතින් ඒකේ තරම් ලොකු දෙයක් හැටියට ඒගොල්ලන් කතා කරන්නේ සමහරවිට. ඉතින් ඒක පුරුදු වෙ නිසා ඒක තමයි ලංකාව කියලා කියන්නේ. ඉන්දියාවට ගියොත් එහෙම අපි ඉන්දියාවට වෙනස් විදිහකට හිතනවා. නවසීලන්තයට ආවම අපි නවසීලන්තේ වෙනස් විදිහකට හිතනවා. නවසීලන්තයේ පැදක අමාරක තදබද දක්වනත් එහෙම. ඉතින් ඒක විශාල ප්‍රශ්නයක්. ඒ මොකද නවසීලන්තයේ එහෙම නැති නිසා, ලංකාවේ එහෙම තියෙන නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕව තමයි අපි දැක්කේ. ආකල්පමය වශයෙන් වෙනසක් වුණයි කියලා කිව්වම ඇත්ත. අපි කොළඹ දිස්ත්‍රික්කයේ හිටියට අපි ලංකාවේ පිට වෙනකොට අපි ගම්පලත් වල හිටි කට්ටිය දැන් තාමත්ම සීග්‍රේන් ඒව නිකන් මේ මේ අපේ ඇත්තටම කියනවා නම් මට බැරුණා, මට වැරදුණා අපේ ගෙදර. ඒ තරමට පාරවල් වල ගෙවල් වල වෙනස් වෙලා මම ගේ පාස් කරන්ට් එකක් දුර ගිහලා තමයි ආපහු හරවගෙන ආවේ. ඒ තරමට වෙනසක් වෙලා මේ අවුරුද්ද ඇතුළත, අවුරුද්දක් ඇතුළත. ඒ විශේෂම හේතුව මේ අපි ඉන්නේ හොරණකොළඹ මාර්ගය මේ අයිනේ. හොරණකොළඹ මාර්ගය මේ දවසල මේ පළල් කරගෙන යනවා. ඉතින් ඒ වැඩ කටයුතු කෙරිගෙන යන නිසා සෑහෙන වෙනසක් වෙලා තියෙනවා. හැබැයි ඒ වෙනසට වැඩිය අපි කිව්වාගේ ඉස්සර අපි පුංචි දවසල අපේ ගෙවල් අවසරවට තියෙන මේ වෙල් යායවල් කවදාක්වත් මේ වපුරන් නැතුව තියන්නේ. එක ලියද්දක්වත් වපුරන් නැතුව තියන්නේ. නමුත් දැන් එක ලියද්දක්වත් වපුරලා නැහැ. ඒක තමයි අපිට තියෙන වෙනස. ඉතින් ඒ වෙනි කුමරු වෙප්‍රීලි වලටත් අපිට සම්බන්ධ වෙන සිද්ධ වුණා මේ දවස්වල කුඹුරු වපුරන කාල නිසා. හැබැයි දැන් සෑහෙන උනන්දුවක් ඇවිල්ලා තියෙනවා කොහොමද වපුරන්න ඕනේ කියලා. මොකද අර සියත කලින් කිව්වා වගේ මේ ඉඩම වැපිරුවේ නැත්තම් සමුගේ ඉඩම කුමරක් වැපිරුවේ නැත්තම් එහෙම රජයෙන් කාට හරි දීලා අවුරුදු පහක් යනකම් ඒක වපුරනවා. ඒ අවුරුදු පහ ඇතුළත කුමරු හිමියට හෝ අඳගුවියට හෝ ඒකෙන් අයිතියක් ලැබෙන්නේ නැහැ. ඒ අලුතෙන් දීපු එක්කෙනාට තමයි ඒක ඒක වපුරන්න අයිතිය තියෙන්නේ. අවුරුදු පහකට පස්සේ අපි දන්නේ දැන් කියන හැටියට නැවතත් ඉඩම් හිමියට ලැබෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒක නිසා දෝ සැහැන්න මේ උනන්දුවක් ඇති වෙලා තියෙන බව පේනවා. සැහැන්න මේ පුරන් වුණු කුඹුරු වැපිරිලක් පටන් අරගෙන තියෙන බව පේනවා ඒ පැත්තෙන්. අනිත් පැත්තෙන් බැලුවාම දැන් පාරවල් සමහර පාරවල් ගිය අවුරුද්දේ ගියාම තිබිච්ච බලවල් පාරවල් මේ අවුරුද්දේ කාපට් වෙලා තිනවා. ගිය අවුරුද්දේ කාපට් වෙලා තිබිච්ච පාරවල් මේ අවුරුද්දේ බලවල් වෙලා තිනවා. ඉතින් වෙනසක් නැහැ බැලුවා. කොයි හරි පාරක් බලවල් අනිත් පාර සමහර පාරවල් හොඳයි. ඉතින් ඒ වගේ තමයි ඒ පාරවල් වල විස්තරේ. අලුත් පාරවල් අධිවේගී මාර්ග දැනට අවුරුදු මහතන්නේ පහකට හයකට සේනකොට හැමදාම අධිවේගී මාර්ගය හැදෙනවා දකිනවා. ඒකේ මේ දියුණුවක් අපි දැන්නෝ. නමුත් මේ ගමන අපි එහෙම දැක්කේ නැහැ. නමුත් අපි යම් තුමර අපි දැක්කා කඩවත සිට මේරිකම දක්වා මාර්ගය සෑදීගෙන යනවා. ඉතින් යම් කිසි සංවර්ධන වැඩ කටයුතු පැති කරන බව පේනවා. නමුත් කොයිතරම් දුරට එනවද කියන එක ගැන හරියටම අපිට දැනුමක් ලබා ගන්න බැරි වුණා. ඒ අතරම කොළඹ විශේෂය තමයි මම හිතන්නේ ගොඩනැගිලි. මේ අවුරුද්ද ඇතුළත විශාල සංඛ්‍යාවක් ගොඩනැගිලි ඉහළට ගිහිලා තියෙන බව පේනවා. හැම ගොඩනැගිල්ලක්ම පහේ වැඩි තට්ටු ගොඩනැගිලි හැම ගොඩනැගිල්ලක්ම පහේ පේන්නේ තට්ටු 40-50 වගේ තරම් උසම උස ගොඩනැගිලි තමයි හැදිගෙන යන්නේ. ඒකම ගාලුමෝද සැහැන්න වෙනසකට පත් වෙලා තියෙනවා. අපි ඒ දවස්වල තිබුණු මෝදු වෙරළ තියෙන ගාලුමෝද දැන් වෙනස් වෙලා. ඒකට හේතුව මේ කලම්බු පෝට් සිටි අලුතෙන් ඉදිවෙන නගරය ගාලුමෝදටත් දැන් සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේ ගාලුමෝදර සිට වරායට ඒ දිනවල තිබුණේ එකම මුදු වෙරළ. දැන් මේ මුදු වෙරළ නැහැ. වරායත් ගාලුමෝදරත් අතර දැන් පෝට් සිටිය ලංකාවේ ගොඩබිමට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක ලොකු තමයි ලොකු වෙනසක්. අපිට හිතෙනවා අපරාධේ නේද මේ ගාලුමෝදරට වුණ දේ කියලා. ඉතින් ඒකත් එහෙම වෙන්නත් පුළුවන්. නමුත් මම හිතනවා ගාලුමෝදර වෙනුවට තවත් ඊට වඩා හොඳ මෝදරක් ඇති වෙන ඉඩ තියෙනවා. ඒක සමහරවිට බෝඩ් සිටිය ඇතුළත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල්කිස්ස පැත්තට යන අතරදී වැල්ලවත්ත ගල්කිස්සේ පැත්ත වෙන්න පුළුවන්. ඉතින් නමුත් වෙනසක් වීගෙන යනවා අපි දන්නේ හොඳටද. ඒක වෙන වෙනසේ වේගය ඇද්ද මදිද වැඩිද කියන එක ගැන ඉතින් අපි හිතනවා අපිට වගේම ඔබලත් අවස්ථාව ලැබීවි ලංකාවට ගියාම මේ දැනගන්නට. හොඳයි, ඉතින් අපි තවදුරටත් කතා කරන කලින් ගීතයක් අහමු. මේ ආනන්ද හේව රංගනදගේ දීපද නිර්මාණය. සංගීතය රෝහණ වීරසිංහ, ගායනා කරන්නේ එඩ්වර්ඩ් ජැකොඩි. අපි කලින් කිව්වා වගේ ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය තමයි ඒ අපි මේ උඩ පෙන්වුවේ. ඉතින් නමුත් ඔබ දකිනවා මෙහි නම් අහනකොට ලංකාව ගැන මේ ප්‍රවෘත්ති වල සවන් දෙනකොට ලංකාවේ දෙවන ප්‍රශ්න මේ දවස්වල කීපයක්ම තියෙනවා. එකක් තමයි පෙට්‍රල් හිඟය, ඊළඟට සයිටම්, ඊළඟට ව්‍යවස්ථාව, ඊළඟට මේ ප්‍රශ්නයක් නෙමෙයි අතරම ප්‍රවෘත්තියක් අයවැය. ඉතින් මේ වගේ දේවල් තමයි ලංකාවේ ප්‍රවෘත්ති පත්‍රවල මේ මුලින්ම ශීර්ෂ පාට හැටියට මේ දවස්වල තියෙන්නේ. ඉතින් ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතනවා ඔබටත් මේ යම් කිසි දෙයක් දැනගන්නට. ඉතින් මුලින්ම අපි මේ අද දේවල් වලින් පටන් ගමු. පල්ලෙහාට යන අයවැය. ඉතින් අයවැය ඇත්තටම මේ ඊයේ රෑ තමයි එලා මේ නවසනත් වෙලාවෙන් ඊයේ රෑ තමයි ප්‍රකාශයටපත් වුනේ. ධනාත්මක කරුණු කීපයක්ම වගේ පේනවා. ඇත්තටම මේ අද පත්‍රවල අපි දැක්ක හැටියට ඒතරම්ම විවේචනයකට ලක්ු නොවුණු අයවැයක් හැටියට හිතන්න පුළුවන් කාලයකට පස්සේ. ඒකෙන් මේ අපි දැන් අයවැය සිහින තියෙනවනේ, ඒ සිහින ගැන සලකන්නේ නැතුව ඇත්තටම වෙන්න පුළුවන් කියන දේවල් ගැන බැලුවාම මම හිතනවා මේ හොඳ දේවල් ගැන කියනවා නම් මේ විද්‍යාපීඨ සිසු දීමනාව මම හිතන්නේ මේ ඔබ දන්නවා මේ ශිෂ්‍යයන්ට දෙන දීමනාව රුපියල් 5000 දක්වා ඉහළට, කියන්නේ විද්‍යා ශිෂ්‍යරුන්ට 5000 දක්වා ඉහළට ඔසවලා තියෙනවා. ඒකම මේ පාසල් සිසු රක්ෂණය සුරක්ෂා කියන රක්ෂණයක් හඳුන්වා දීලා තියෙනවා සියලුම පාසල් සිසුන්ට. මතනේ වසරකට ලක්ෂ 2 දක්වා මේ ගන්නට පුළුවන් අසනීපයක් හැදුනොත් එහෙම. ඒක මේ මෙතෙක් කල් තිබුණේ මේ පාසල් සිසුන්ට විතරයි. මේ අයවැයෙන් ඒක සරසවි සිසුන්ටත් ලබන්නට යෝජනා කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඒවත් ඒක හොඳ හොඳ දෙයක් කියලා. මොකද විශේෂයෙන්ම සරසවි සිසුන්ට තමයි ඇත්තටම මේ පාසල් සිසුන්ටත් වඩා මේ මේ අගහිඟකම් තියෙන්නේ. ඉතින් මෙවැනි දෙයක් උන්ට මේ උදව්පකාර වෙයි අධ්‍යාපනය කරගෙන යන්නට කියලා හිතනවා. ඒකම විදුලි වාහන ඉලෙක්ට්‍රික් කාස් වලට අය කරන බද්ද රුපියල් 110,000 අඩු කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකෙන් ආණ්ඩුව මේ පෙන්වන්න හදන්නේ පෙට්‍රල් වලට යන්නේ නැතුව ඉලෙක්ට්‍රික් වාහන වලට යන්න. ඉතින් ඒකට මේ උදව් කිරීමක් උපකාර කිරීමක් හැටියට තමයි මම හිතන්නේ මේ බද්ද අඩු කරලා තියෙන්නේ. ඉතින් මේකේ මේකේ එක මට පෞද්ගලිකව මම දැක දෙයක් මේ ගියාම මේකේ එක හොඳ දේවල් තියෙනවා. මගේ අපේ සහෝදරයෙක්ගේ ගාව තියෙනවා මේ ඉලෙක්ට්‍රික් වාහනයක්. ඉතින් බැලුවාම ඒගොල්ලන් ඉලෙක්ට්‍රික් වාහනයට අමතරව ඒගොල්ලන්ගේ වාහනේ මේ සූර්ය බල කෝෂ සවි කරලා මුළු ගෙදරටම මේ සූර්ය බලෙන් තමයි විදුලිය ලබා ගන්නෙ. ඉතින් මේ ගෙදර ඒ ගෙදරටම යන සූර්ය බලයට ගෙවීමක් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ඒ බලය නිපදවනවා සාමාන්‍යයෙන් බලය ලබා ගන්නට වැඩිය. ඒක නිසා ඒගොල්ලන්ගෙන් ඒගොල්ලන් සතයක්වත් ගෙවෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ මේ විදුලි බලයට ඒ ගෙදර ඉලෙක්ට්‍රික් කාර් එක මේ රාත්‍රී චාර්ජ් කරනවා. ඒකත් අයිති. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් කාර් එකට මේ කාර් එකේ ගමන් බිම සඳහා යන වියදම සහ මේ මාසෙෙම විදුලි බලය සඳහා යන වියදම අර මේ සූර්ය බල කෝෂ වලින් ඒක ලබා ගන්නවා. ඉතින් එවැනි දෙයකින් මම හිතන්නේ මේ සෑහෙන බලපෑමක් මම හිතන්නේ පෞද්ගලික ආර්ථිකයට ලැබෙනවා. මම හිතන්නේ ඒක හොඳ දෙයක් හැටියට තමයි අපි දැක්කේ. ඒකම මේ තවත් මේ ආයෝජන විශේෂයෙන්ම ආයෝජනය කරන්නට මේ අපනයන සඳහා කෙරෙන වගාවන් ඒ වගේ කරන කර්මාන්ත වලට ආයෝජන කරන ඇට බදු එහෙම නැත්නම් මේ ලබා ගන්න ණය වල මේ ඉන්ට්‍රස්ට් සැහෙන්න අඩු කරලා තියෙනවා. ඒක අපි දැක්කා. ඉතින් ඒකත් ඉදිරියේදී හොඳ වෙන්නට පුළුවන්. ඉතින් මේ ඒ වගේ තවත් එකක් තමයි මේ විශ්වවිද්‍යාලවල නව පීඨ කීපයක්ම නව තාක්ෂණ පීඨ හතක් මේ පටන් ගන්නට මේ වසරේ සූදානම් වෙනවා. ඒ අතරේ වෛද්‍ය පීඨම මම හිතන්නේ තුනක් මම හිතන්නේ මම දැන් හැටි මොරටු විශ්වවිද්‍යාලේ පවා වෛද්‍ය පීඨයක් කරන්නට ඇති කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. ඉතින් මේ මේ එවැනි සාධනීය ලක්ෂණ කීපයක්ම මේ ආවේ තියෙනවා. ඉතින් මේ තාමත් අපි මේ පළවෙනි වතාවට තමයි පත්‍රවල දැක්ක. ඉතින් අපිටත් දකින්න ලැබෙවි. ඒ කරන දේවල් හරියට යනවා නම් අවුරුද්දට මේ අවුරුද්දේ මේව පටන් ගන්නවා නම් මම හිතන්නේ හොඳ ලක්ෂණයක් කියලා කියන්න පුළුවන්. ඒ අතරෙදි මේ අපි තවත් එකක් තමයි මේ දිනවල යන මේ අලුත් ව්‍යවස්ථාව ගැන. ඉතින් මේ ව්‍යවස්ථාවත් ඊළඟට එහෙම නැත්නම් සයිටම් ගැන බැලුවාම මේ දෙකේම එක්තරා සමානකමක් තියෙනවා. ඒ මොකද හේතුව තමයි මේ දෙකම ව්‍යවස්ථාවත් මේ සයිටම් අර්බුදයක් දෙකම විසඳන්නට කාලය යම් කිසි මේ අතදීමක් කරනවා කියන හැඟීම අපිට තියෙනවා. මොකද සයිටම් විරෝධී දැනට අවුරුද්දකට දෙකකට පමණ ඉස්සර මතන ඒතරම්ම කලක් මේ විරෝධී තිබුණා. ඒ විරෝධී යම් කිසි වෙනස් වීමක් පසුගිය මාසයේ ඇතුළත අපි දැක්කා. ඒකට හේතුව තමයි රජයත් යම් කිසි දුරක් සයිටම් විරෝධීන් පැත්තට ගිහිල්ලා තිබුණා. ඒ වගේම සයිටම් විරෝධීනුත් රජයේ පැත්තට යම් කිසි දුරක් ඇවිල්ලා තිබුණා. ඉතින් මේ අතර මැද තැනකදී ඒගොල්ලෝ හම් වෙන මේ අයුරක් අපිට දැන් පේනවා. ඉතින් අද හිටම ඒ සයිටම් විරෝධය නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍ය වෛද්‍ය විශේෂයෙන්ම විශ්වවිද්‍යාල වෛද්‍ය ශිෂ්‍යසුන් දැන්ට වසරකට කිට්ටු කාලයක් පන්ති වර්ජනය කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ හේතුව උඩ ඒ ශිෂ්‍යසුන් නැවතත් වර්ජනය අත්හැරලා දාලා නැත්නම් පන්ති වලට යාවි. ඒකම සයිටම් අත්හැරලා රජ කියලා තියෙන සයිටම් අහෝසි කරනවා. හැබැයි එතන තියෙන එක කරුණක් තමයි සයිටම් අහෝසි කළායි කියලා කියන පණිවිඩය දුන්නට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරනවායි පටන් ගන්නේ නැහැයි කියන පණිවිඩයක් එතන නැහැ. ඇත්තරම සයිටම් නැතුණාට කොතලාවල වෛද්‍ය පීඨ තියෙන පෞද්ගලික අංශයෙන්. ඉතින් එම නිසා ඒවා නවත්වනයි කියලා නැහැ. ඉතින් මම හිතනවා ශිෂ්‍යන්ට එහෙම නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ට සංගමයට වගේම රජයටත් මේ තුන්ගොල්ලන්ටම ජයක් ලැබෙන විසඳුමක් තමයි ඒගොල්ලන් ලබා දෙන්න හදන්නේ. සයිටම් නැති වෙයි, ශිෂ්‍ය අරගෙනත් අඩු වෙවි, ඒකම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයත් ක්‍රමයෙන් ඇති වෙවි කියන විසඳුම තමයි මම හිතන්නේ අපිට පේන්නේ. හොඳයි, දැන් අපි නැවත වරක් තෝරාගත්ත ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ විශාරද සුජාත අත්තනායක, අම්මාගෙන ගෙව ගීතයක්. ගීත නිර්මාණය හේමශ්‍රී ද අල්විස්, සංගීත නිර්මාණය හෙම්පාලද පෙරේරා. ඉතින් මේ ගීතය අපි හිතනවා ඔබ සැම දෙනාගේම මෑණියන්ට උපහාරයක් වේවා කියලා.
Yeah.
අපි ගීතයට කලින් කතා කර සිටි මේ ලංකාවේ දෙවන ප්‍රශ්න ගැන අපි කතා කළේ ව්‍යවස්ථාව ගැන සයිටම් ගැන අයවැය ගැන ඉතින් පෙට්‍රල් ගැන මම හිතන්නේ එතරම් අවශ්‍ය වෙන්නේ නැහැ කතා කරන්න මොකද දැන් මේ පෙට්‍රල් ප්‍රශ්නේ දැන් විසඳිලා තියෙන නිසා විශේෂයෙන්ම ගැන කියන්න තියෙනම් ඉතින් ඒ බලධාරීන් රජය වේවා නිලධාරීන් වේවා කවුරු හෝ අතින් ඉතාමත්ම දරුණු ලෙස කෙරුණු අතපසු කිරිල්ල තමගේ රාජකාරිය අතපසු කිරිල්ලක් හැටියට තමයි කියන්න තියෙන්නේ. ඒක අපි රජය වේවා මේ ඇමතිවරුන් වේවා ඇමතන නිලධාරීන් වුණා කා අතින් හෝ කෙරුණු ඉතාමත්ම දරුණු අතපසු කිරීමක් රාජකාරිය පැහැරවීමක් හැටියට අපි සලකන්න පුළුවන්. හොඳයි අපි මේ වෙන කතා කරනකොට මේ සයිටම් විශේෂයෙන්ම සයිටම් අර්බුදය විසඳීමට මේ රජය පැත්තෙන් ඒට ඉදිරිපත් වුණේ බාර දීලා තිබුණේ උපාමාත්‍ය මේ හර්ෂද සිල්වා මහතාට. ඉතින් ඒ හර්ෂද සිල්වා මහතා මම හිතන්නේ මේ ස්ථිරන දේශපාලන මේ පරිසරය තුළ ඉතමත් ඉහළ තත්ත්වයකට මේ ප්‍රශ්නය සහ මේ ඒ මහතා අතින් කෙරුණු අනික් වැඩකතු බලනකොට බලතල නැතත් දේශපාලනඥයෙක් හැටියට ඉහළට ආවයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ එය මම හිතන්නේ මේ රජයෙන්ම විරුද්ධ පක්ෂයත් පිළිගන්න කාරණයක් වෙලා තියෙනවා. ඉතින් මේ මහතා මේ විශේෂයෙන්ම මේ සයිටම් අර්බුදය විසඳීමට හේතුණු කරුණු ගැන බලනකොට මොන වගේ ප්‍රතිපත්තියද අනුගමනය කළේ කියලා අපි දැනගන්නට අපි පොඩ්ඩක් මේ මහතාගේ කතාවක් අහල බලමු. මේ මහතා සමග කරපු සම්මුඛ සාකච්ඡාව.
මට හදවතින්ම සන්තෝසයි. මම සියලුම පාර්ශ්වයන්ට ස්තුති කරන්න කැමති. ජරු ජනාධිපතිතුමා මම විශ්වාසය තිබ්බා. අරමැතිතුමා විශ්වාසය තිබ්බා. රාජකාරණතුමා ලක්ෂ්මණ ඇමතුමා විශ්වාසය තිබ්බා. මේක එක පාරට වෙච්ච දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ අපි සාකච්ඡා කරා. මෛසූරුවන්ත වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට. ඊළඟට රජයේ වෛද්‍ය සංගමයට GMO එකට. ඊළඟට අසෝසියේෂන් ඔෆ් මෙඩිකල්
ස්පෙෂලිස්ට්
සංගමයට. ඊළඟට පීඩාධිපතිවරුන්ට විශේෂයෙන් අගමැතිතුමාගේ ලේකම් ඇතුළු ඒ කාර්යාලයේ සිදුම දෙනාට සහ මේ පාර්ශ්වයේ කොමිටුවට අදහස් ඉදිරිපත් කරපු සියලුම පුද්ගලයන්ට දීර්ඝ සාකච්ඡා පැවැත්වුවා. මේ සියලුම දෙනාට මම හිතන්නේ සිවිලුම දෙනාගේ ජයග්‍රහණයක් හැටියට තමයි මම මේක දකින්නේ. මම විශ්වාස කරනවා දැන් මාස ගාණක් පන්ති වලට යන දරුව හිටපු අපේ දරුවන්ට නැවත ඒ පන්ති වල සහභාගී වෙන්න අවස්ථාව සැලසෙයි කියලා මම ආයාචනා කරනවා. තවදුරටත් මේට විරෝධීව ඉන්න කණ්ඩායම් වලට කරුණා කරලා මේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු යෝජනාවලිය කියවන්න. ඒකේ අන්තර්ගතය අත්ත වශයෙන්ම තේරුම් ගන්න. මෙතන කාටවත් වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. අපි රජය අපි කියනවා ගොඩාක් නැමිලා තියෙනවා. ජනතාව ඉදිරිපත් කරපු යෝජනා, පීඨාධිපති ඉදිරිපත් කරපු යෝජනා මේ සැලකිල්ලට අරගෙන තමයි ප්‍රජාතන්ත්‍රවාදීව මේ තීරණය දීලා තියෙන්නේ. අපි කියනවා මේකට කොම්ප්‍රොමයිස් සොලූෂන් එකක් කියලා. ඉතින් මේ කොම්ප්‍රොමයිස් සොලූෂන් එක කරුණාකර පිළිගන්න. මට නෙවිල් ෆර්නාන්ඩෝ මැතිතුමාට ස්තුති කරන්න සිද්ධ වෙනවා. ඔහු කිව්වා රාජයේ ප්‍රතිපත්තිය මේක නම් අපි මේ ප්‍රතිපත්තිය පිළිගන්න සූදානම් කියලා. ඉතින් මේ සියලුම දෙනා සමග සාකච්ඡා කරලා මේ කියලා. එතකොට මේකේ මම අපේ දවසක් අපේ අර්ථ තර්කයේ මේ පිළිබඳව කතා කරා. මූලික හරය වෙන්නේ සයිටම් කියන ඒ ආයතනය අහෝසි වෙනවා. අහෝසි වෙනවා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව මම හිතන චූටි අර්ථකථනයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ආයතනයේ හිමිකාරීත්වය තියෙනවා. හරි. ඒ හිමිකාරීත්වය අහෝසි වෙනවා.
හරි.
ඊළඟට ඒකේ කළමනාකරණය තියෙනවා. ඒක අහෝසි වෙනවා. එතකොට ඒ ආයතනය අහෝසි. ඒක නීතිමය අහෝසි. දැන් මට තේරෙන්නේ නැහැ මීට වඩා අහෝසි කරනවා කියන්නේ මොකද්ද කියලා. දැන් කාට හරි කියන්න පුළුවන් නෑ මේ බූල්ඩෝසරයක් ගන්න බිල්ලිම කඩලා දාන්න අහෝසි කරන කියලා. එහෙම වෙන්න අවස්ථාවක් නැහැ. එතකොට ඒක එක ඊළඟට දෙක මේකේ තියෙන සියලු මේ වත්කම් වගකීම් සේවක පිරිස සහ ශිෂ්‍යෝ මේ සියලුම දෙනා නව ආයතනයකට අනුබද්ධ වෙන්න ඕනේ. ඒ අනුබද්ධ වෙන ආයතනය කොටස්කාරව ඉන්න බෑ. ඒ ආයතනය ලාභ ලබන්න බෑ. ඒ ආයතනය රජයේ ආයතනයක් වෙන්න බෑ. එතකොට මේ තුන මේ අන්තර්ගත වෙන තැනක තමයි මේ කියන්නේ. SLIT ගැන සෑහෙන විශ්වාසයක් තියෙනවා. මේ වැඩ කටයුත්ත එතනින් කරගන්න පුළුවන් වෙයි කියලා තවත් ආයතන තියෙනවා. නමුත් මේකේ මූලික දේ තමයි මෙය වෛද්‍ය අධ්‍යාපනයේ සහ පුහුණු වීමේ අවම ප්‍රමිතියන්ට අනුකූල වෙන්න ඕන.
සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම මේ අවම ප්‍රමිතියට යටත් වෙනවද මින් පසුව ආචාර්යතුමනි?
ඔව්, දැනට එතකොට මේ මිනිමම් ස්ටෑන්ඩඩ් කියන එක අවම ප්‍රමිතියෙන් අපි බලාපොරොත්තු වෙනවා. මම මාසයක කාලයක් තමයි ඉදිරිපත් කරේ. අතවසු මම මාස දෙකක කාලයක් ඉදිරිපත් කරේ. අපි වාර්තාව ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා ඒ ඉදිරිපත් කරපු කාලේ තව මාසයක් ඉතුරු වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ඊට කලින් අපිට මේක කරගන්න පුළුවන් වෙයි කියලා. බොහොම සුළු කාරණා ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට ඒ ටික කරගත්තාම ගරු සෞඛ්‍ය ඇමතිවරයාට පුළුවන් වෙනවා මේ ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එතකොට මේ අවුරුදු ගානක් තිස්සේ සාකච්ඡා කරපු මේ අවම ප්‍රමිතීන් ටික නීති අනුකූල වෙනවා. එතකොට අලුත් ආයතනයේ මේ අවම ප්‍රමිතීන් වලට අනුගත වෙන්න ඕනේ. එතකොට ඒකට යම්කිසි කාල ප්‍රමාණයක් ඇයි ඒක ගැටලුවක් නැහැ. මේක කියන්නේ ඉම්ප්ලිමෙන්ටේෂන් ප්ලෑන් එකක් තියෙන්න
ඕනේ.
එතකොට මේක තමයි මේකේ මූලික හරය.
පැහැදිලි ආචාර්යතුමනි, අපි එක් කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමේ අනතුරුව අපි කතා කරමු.
අපි කිව්ව වගේ මම හිතන්නේ හැමෝටම පිළිගන්න හැකි අන්දම විසඳුමක් කරා අපි යමින් පවතිනවා කියලා තමයි කියන්න පුළුවන්. අවසාන විසඳුම ඇවිල්ලා නැහැ. නමුත් යම්කිසි දුරකට මම හිතන්නේ 95% පමණ ඒ විසඳුම කරා අපි දැන් ගිහින් තිනවා. ඉතින් මේ සයිටම් ප්‍රශ්නය, එහෙම නැත්නම් ව්‍යවස්ථාව, එහෙම නැත්නම් පෙට්‍රල් ප්‍රශ්නය, මේ හැම දෙයක් ගැනම බැලුවාම අපිට පේන එක දෙයක් තියෙනවා. ඒක තමයි පසුගිය කාලවලට වඩා මෙතන මේ ඇහුම්කම් දීම ගැන අචනේ අපි පේනවා. ඒක සමහර උගද්දුරට ඒක අර්ථ දක්වන්න පුළුවන් මේ රජය දුර්වලයි කියලා. මමත් හිතනවා මේ දුර්වලයි කියලා. ඇත්තටම දුර්වලයි තමයි. මිට කලින් සිටි රජවල් ඔය වගේ දුර්වල මෙතනකට ආවේ නැහැ. එතින් මහජනතාවත් ඒ නිසාම දෝ තමුගේ අදහස් ප්‍රකාශ කිරීමේ වැළකීලා හිටියා කියලා කියන පුළුවන්. දැන් එහෙම නෙමෙයි. දැන් රජයකට කිසිම වැඩක් කරන්න බැහැ මහජනතාවගේ අවසරය නැතුව. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ සිටින ජනතාවගේ නියෝජිත පමණක් නෙමෙයි රටේම සිටින ජනතාවගේ අවසරය ලබා ගත යුතු තැනකට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ අන්න එතන තමයි තියෙන විශේෂය. උද්ඝෝෂණ මාර්ගයෙන් හෝ යම්කිසි මාර්ගයකින් ජනතාව තමුන්ගේ අදහස් රජයට ඉදිරිපත් කරනවා. රජයක් එය අහගෙන ඉඳලා එය ජනතාවට අවශ්‍ය විදිහට සම්පාදනය කරනවා. ඉතින් මේ මම හිතන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියලා. ඉතින් මේ විශේෂයෙන් මේ සමුගත සාකච්ඡාව අපි ඉදිරිපත් කරන්න තීරණය කළේ මේ හරහා අපි දැක්කා මේ මහජන නියෝජිතගේ ඉහළයාම මම හිතන්නේ හර්ෂද සිල්ලා මහත්තයා ලංකාවේ දැනට සිටින මන්ත්‍රීවරුන් අතරින් තාමත්ම උගත් මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් ඉතින් මේ තුලින් අපි දැක්කේ අනාගත නායක යුගයේ බිහිවීම දෝ කියලා අපිට හිතනවා එසේ වෙනවා නම් අපි හිතනවා සතුටු විය යුතුයි අපි දැක්කා නවසීලන්තයේ ප්‍රංශයේ මේ රටවල වල තරුණ නායකයන්ගේ ඉදිරිට යාම කිසිම පළපුරුද්දක් නැති නායකයෝ තමයි නවසීලන්තයේත් සහ ප්‍රංශයේ ඉදිරිට ආවේ ඒකින් කියන්නේ ඇමතිකම් අවශ්‍යයි අගමැතිකම එන්නට ඉසෙල්ලා කියලා මම හිතනවා එවැනි දේවල් ලංකාවෙත් සිදු වේවි අපි ප්‍රාර්ථනා කරනවා හොඳයි මීළඟට අපි තොරකතතා ගීතයක් මේ ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ සමඟ නීලා වික්‍රමසිංහ ගීපද නිර්මාණය බණ්ඩාරකේ විජේතුංග සංගීත නිර්මාණය නිමල් පෙරේරා අද අපි මීළඟට ඔබට නිවේදනයක් කරන්නට අපි ආරාධනා කරනවා නිවසේ සිට කතා අපිට කතා කරන රුවන් ෆර්නැන්ඩෝ මහතාට අයිබෝන් රුවන්
හලෝ මේ මේකට
Hello, everyone. ඇනද නරුවන් අයිවන් රුවන් එදන කාර්මික දෝෂයක් වගේ හොඳ අපි එමනම් අපි අපේ වැඩසටහන තව ගීතයක්කට අපි යමු මේ වෙලාවේ කාර්මික දෝෂයක් නිසා අපිට රුවන් සම්බන්ධ කරන්නට හැකියාවක් නැති බව පේනින්නේ. කෙසේ වෙතත් රුවන් ඔබ වෙත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන සිටි පණිවිඩය රුවන් වෙනුවෙන් අපි ඉදිරිපත් කරන්නට දැන් සූදානම් වෙන්නේ. මේ පණිවිඩය තමයි හෙට ප්‍රසංගික නවසීලන්තයේ ඕක්නුවර ප්‍රසංගික කලා කවය මගින් පවත්වන පළමු වන බහුජන එකතුව මවුන්ට් ඇල්බර්ට් සීනියර් සිටිසන් ශාලාවේදී පැවැත්වෙනවා. ඒකට සමගාමීව ආහාර සල්පිලකුත් එදින උදේ 10 සිට පැවැත්වෙනවා. මේ මේ එකතුවේ බහුජන එකතුවේ අරමුණක් තමයි කලාවට ලැබි ප්‍රසංගික කලා කවිය මගින් පාතන බහුජන එකතුව කලාවට ලැබි ඕක්ලන්ඩ් වල සිට ශ්‍රී ලංකයන් සමග පිළිසඳරක් ඇති කර ගැනීම. ඉතින් ඒ සඳහා සහභාගී වෙන ලෙස ඔබ සියලු දෙනාටම ප්‍රසංගික කලා කවිය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය මේ ආරාධනා කරනවා. මේ ආහාර සල්පිල සමගම චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනයකුත් පැවැත්වෙනවා. මේ ඔක්ලන්ඩ් වල සිටින ශ්‍රී ලංකික ජනතාව ශ්‍රී ලංකික කලාකාමීන් මගින් කෙරුණු චිත්‍ර ඇඳුණු චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඉතින් මම හිතන එකත් ඉතාමත් වැදගත් දෙයක්. තමුන්ගේ අදහස ප්‍රකාශ කිරීමට ඡායාරූප වගේම චිත්‍රත් මේ ඡායාරූප වගේම චිත්‍ර ඒ වගේම ප්‍රසංගික කලාවක් බලවත් එකතු වෙනවා. ඉතින් ඔබ සැමට මේ කිරණ ආරාධනය හෙට උදේ 10ට සිට 10 සිට පැමිණිලා මේ ඔක්ලන්ඩ් නුවර මවුන්ට් ඇල්බර්ට් සීනියර් සිටිසන් ශාලාවේදී පැවැත්වෙන මේ බහුජන එකතුවට එකතු වෙන නිසයි. හොඳයි.
එහෙමනම් මතක තියාගන්න හෙට උදේ මවුන්ට් ඇල්බර්ට් සීනියර් සිටිසන් ශාලාවට පැමිණෙන්න ආහාර සල්පිල චිත්‍ර ප්‍රදර්ශනය සහ සමුළුව ඒ සියල්ලටම සහභාගී වෙන්න ඔබට පුළුවන්. හොඳයි. දැන් එළඹිලා තියෙන්නේ සමුගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් අද සී සරලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. අද වැඩසටහනේ ප්‍රචාරය වූ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වාගේ හඬපටය අප ලබා ගත්තේ සිරස රූපවාහිනී ආයතනයේ සතිපතා පැවැත්වෙන අර්ථ තර්ක වැඩසටහනෙන් බව කරුණාවෙන් සලකන්න. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සමුගන්න යලිත් සිකුරාදා දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. මම සුජාතා අත්තනායක ඔබට ශුභ රාත්‍රියක්.